හිත එහෙම යනකොට ආය ආයේ හුස්මට අවධානය යොමු. ඉහළ යන ගතිය දැනෙන්නේ මොන වගේද? පහළ යන ගතිය දැනෙන්නේ මොන වගේද? මේ තුල් වෙන පිට වෙන හැටි. සියුම් දැනීමක් තියෙන. මේ දිහා බලා ඉන්නවා මොකද? අවධානය යොමු කරගෙන ඉන්නවා. ඉහළ යන ස්වභාවය, පහළ යන ස්වභාවය. ඉහළ යන ස්වභාවය, පහළ යන ස්වභාවය. වෙන දේවල් මතක් වෙනකොට ආය ආයේ විශ්මත අවධානය ගන්නවා. ඉහළ යන ගතිය දැනෙන්නේ මොන වගේද? පහළ යන ගතිය දැනෙන්නේ මොන වගේද? හුස්මට අවධානය තියෙනකොට තමන්ට සද්ද ඇහෙන්න පුළුවන්. මේ සද්ද ඇහෙනකොට එළිය දේවල් ගැන දැනගන්නවා. මේ සද්දය මොකක්ද? මේක මොකක්ද? වාහනයක්. ෆෝන් එකක් ගෙනවා කියලා දැනගන්නවා. දැන් අපිට හිතෙන්නේ එළියේ වාහනයක් ගියා ඒක ෆෝන් එකට ගෙනවා ඒක මතයි. අනිත් පැත්තට බලන්න ඕන ඒ ලෝකෙට අයිති දැනගන්න විදිහ තමයි මේ වාහනයක් ඒකේ හොන් එකේ සද්දෙ මට එනවා. දැන් අපි ඒක විදර්ශනය කරන්නේ කොහොමද? මොන ආයතන වලින්ද ඕක දැනගත්තේ? කණෙන් ශබ්දයක් ඇහෙනවා, හිතෙන් හිතුවා. වාහනේ සද්ද ඇහෙනකොට අනිත් පැත්තට හිතනවා. කණෙන් ශබ්දයක් ඇහෙනවා, හිතෙන් හිතනවා. සෝත ආයතනෙයි මන ආයතනෙයි. සෝත ආයතනෙට පුළුවන් මොකද්ද? අහන්න විතරයි. මන ආයතනෙට පුළුවන් හිතන්න විතරයි. සෝත ආයතනෙට පුළුවන් අහන්න විතරයි. වාහනයක් හදන්න බැහැ. ශබ්දයක් ඇහුවා විතරයි. මන ආයතනෙ මොකද කළේ? ඒ සත්‍ය ගැන කල්පනා කරනවා. කල්පනා කරලා තමයි හිතුනේ ඔය සද්දේ වාහනේ. ඒක සිතීමක් විතරයි. සිතීම සිත ඇතුළේ වෙලා. මේ නම් මේ මොහොතේ ඉන්නේ හිතපු දේ හිත දැනගන්න. නෑ එළිය වාහනයක් කියලා අපි බාරගත්ත එක ආයතන මුලාවක් තුල සිද්ධ වෙන දේ. මේ මොහොතේ ඉන්නේ සෝත ආයතනේ මන ආයතනේ ක්‍රියාකාරීත්වයක් විතරයි. සෝත ආයතනයට බෑ එළියේ වාහනයක් හදන්න, මන ආයතනයටත් බෑ එළියේ වාහනයක් හදන්න. සෝත ආයතනයට පුළුවන් අහන්න විතරයි. මන ආයතනයට පුළුවන් හිතන්න විතරයි. දෙන්නටම බෑ එළියේ වාහන හදන්න. එහෙනම් ඔය ආයතන ක්‍රියාකාරීත්වය නොදන්න කමට සීයෙන වෙන නැති කමටයි අපි බාරගත්තේ එළියේ වාහනයක සද්ද කියලා. ඔය ඇත්ත මතක් කරලා දෙන්න. ආයතන ක්‍රියාකාරීත්වය නොදන්න කමටයි අපි එළියේ දේවල් බාරගන්නේ. බහු උස්මට අවධානය ගන්නවා. ඉහළ යන ස්වභාවය පහළ යන ස්වභාවය. ඉහළ යන ස්වභාවය පහළ යන ස්වභාවය. ආයේ සත්‍යයක් ඇහිලා දෙයක් දැනගන්නකොට අනිත් පැත්තට දෙන්නා කණයි මනසයි වැඩ කරේ. ඒ දෙන්නටම බෑ ඔය දැනගත්තු දේ හදලා එළියෙන් තියන්න. එළියේ දෙයක් කියලා බාරගත්තේ පරණ පුරුද්ද, ලෝකෙටයි පුරුද්ද. දැන් අපි මේ මොහොතේ සිද්ධ වුණ දේ හිතට පෙන්නලා දෙනවා. කණෙන් සත්‍යයක් ඇහුණා හිතෙන් හිතුවා. ඊට වඩා දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. හිතෙන් හිතපු ඔක්කොම හිත ඇතුලේ මිසක් එළියේ නෙවෙයි. එළියේ කියලා බාරගත්තේ අපේ ලෝකෙටයි පුරුද්ද, සසරේ ආපු පුරුද්ද. මේ මොහොතේ සිද්ධ වුණේ සෝතායතනෙ වැඩ කළා, මන ආයතනෙ වැඩ කළා. අපි මතක් කරගන්න. ඒ බව නදන්න කමට සීයෙන උන නැති කමටයි අපි එළියේ දෙයක් කියලා දැනගන්නේ. ආපහු හුස්මට අවධානය ගන්නවා. ඉහළ යන ගතිය පහළ යන ගතිය. ඉහළ යන ගතිය පහළ යන ගතිය. ඒ අතරේ ශරීරයේ යම් දෙයක් දැනෙනවා නම් කකුල රිදෙනවා, කොහොඳ රිදෙනවා, ඔළුව බෙල්ල කොහේ හරි දැනෙනවා නම් අතක් කහනවා වගේ දැනෙනවා නම් කොහොමද ඒක දැනගත්තේ? මොන ආයතන වලින්ද කියලා අපි පෙන්නලා දෙන්න. ආයතනයයි මන ආයතනයයි. කාය ආයතනෙන් ස්පර්ශයක් දැනෙනවා, මන ආයතනෙන් ඒක දැන කල්පනා කරනවා. මොකද්ද දැනීම? ආයතනෙට පුළුවන් දැනීමක් දෙන්න විතරයි. අතක් කකුලක් හදලා දෙන්න බෑ. දැනීමක් දීම විතරයි කාය ආයතනෙට. මනසෙන් ඒ ගැන කල්පනා කරනකොට තමයි දැනගත්තේ කකුල රිදෙනවා, ඔය කොන්ද රිදෙනවා. එහෙනම් හිතෙන් කියපු දේ නේද හිත දැනගෙන තියෙන්නේ. ඒක අල්ලන්න පුළුවන් එළියේ තියෙන ශරීර කොටසක් වෙන්න බෑ. මේ මොහොතේ දැනගත්තේ. මේ මොහොතේ දැනගත්තේ හිතෙන් කියපු දේ. ඒක හිත ඇතුලේ ක්‍රියාකාරීත්වය. කාය ආයතනේ, මන ආයතනේ ක්‍රියාකාරීත්වයට සිහි වෙනොන නැතිකමටයි අපි ශරීරයක් හදලා බාරගත්තේ. ආයතන මුලාව. ඒක මතක් කරලා දෙනවා ආයෙ හුස්මට අවධානය ගන්න. ඉහළ යන ගතිය පහළ යන ගතිය. ඉහළ යන ගතිය පහළ යන ගතිය. දවයේ බාහිර දේවලුයි ශරීරය නෙමයි එහෙම ආයතන වලින් දෙන්නේ ඉඳලා ඊළඟට පුළුවන් හුස්ම කියලා දැනගන්නේ කොහොමද? ඉහළ යන හුස්ම, පහළ යන හුස්ම.
ඉහළ යන හුස්ම තියනවා කියලා දැනගත්තේ කොහොමද?
මොන ආයතනද? කාය ආයතනයයි මන ආයතනයයි. කාය ආයතනෙන් දැනීමක් දෙනවා. මන ආයතනෙන් දැනීම ගැන කල්පනා කරනවා. කාය ආයතනයට පුළුවන් ද හුස්මක් හදන්න? බැහැ. එයාට පුළුවන් දැනීමක් දෙන්න විතරයි. ඔය දැනීම හුස්ම කියලා තියෙන්නේ මන ආයතන. මනසෙන් කියපු දේ නහය හැපෙන්න පුළුවන්ද? බැහැ. මනසෙන් හදන ඒවා අල්ලන්න බැහැ. එහෙනම් ආයතන මුලාවෙන් තමයි අපි එළියේ හුස්මක් පැනෙන්නේ. ආයතන වලට සිහි නුවණ තිබුණා නම් ඔය මනසෙන් කියපු දේ මනස දැනගත්තා කියන තැන සිහි නුවණ තිබුණා නම් එළියේ හුස්මක් බාරගන්නේ නැහැ. ආස්වාසිය කියලා දෙයක් බාරගන්නේ නැහැ. ආස්වාසයක් තේරෙනවා. දැනීමක් තියෙනවා. දැනීම ගැන කල්පනා කිරීමක් තියෙනවා. ওই දෙකට අතර එළියේ තියෙන රූපය කනෝලා තියෙන මෝඩකම. හුස්මක් කියලා දෙයක් එළියෙන් කියලා තියෙන මෝඩකම. ආයතන මුලාවට.
ඔය ඇත්ත හිතට මතක් කරලා දෙන්න. දැන් ආයේ දැනීම දිහා බලයි. මොනවදෝ දැනෙන. මොනවදෝ දැනෙන. ඒකේ විස්තර මොකුත් නැහැ. විස්තර දැම්මනම් දාලා තියෙන්නේ හිතෙන්. හිතෙන් දාපුවා දැනීමට අයිති නැහැ. දැනීම දිහා බලන් ඉන්න පුළුවන්. ඒ වගේ මොනවා හරි තිබුණා නම් කියලා තියෙන්නේ හිතෙන්. හිතෙන් කියපුවා එළිය තියෙන ඒවා නෙවෙයි හිතේ තියෙනවා. දැනෙනවා.
දැන් හිත සාමාන්‍ය තත්ත්වයට අරන් හිමුට ඇස් අරින්න පුළුවන්. තවත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. සාකච්ඡා කරන්න ඔය කියපු දේවල් විශේෂයෙන් පැහැදිලි නැත්නම් අහලා හොඳට දැනගන්න තේරුම් ගන්න. තේරුම් ගත්තොත් විතරයි ඒකේ යෙදෙන්න පුළුවන්. ගැටලු තියෙනවා මනසේ දැනගන්නේ මනසට ඔමනායතනේ ක්‍රියාකාරීත්වය කියන එක අපි දැන් හිතනවා කියන එක මනසෙන් කරන්න පුළුවන් හිතන එක විතරයි. මන ආයතනය වෙනම ගත්තොත් ධර්මයේ විස්තර කරලා තියෙනවා. මොකද මන ධර්ම මනෝ මන ධර්ම මනෝ ඇහැ විස්තර කරන්නේ ඇසයි රූපේ චක්කු විඥානයේ කියලා. ඒ වගේ මානසික ක්‍රියාකාරීත්වයක් වෙන්නේ කොහමද? මන ධම්ම මනෝ. මනයි ධම්මයි තිබුණොත් විතරයි මනෝ විඥානයකට හටගන්න පුළුවන්. මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන. මනසයි ධම්මයි කියන දෙකේ හේතු ස්වභාවයේ මත උපදින ඵලයක් තමයි මනෝවිඤ්ඤාණය. මේ සයි රූපේ සයි චක්කු. අස්වරූපේ කියන දෙයක් යෙදුම් නැත්නම් චක්කු විඤ්ඤාණය උපදීද? නෑ, උපදින්නේ නැහැ. ඒ වගේ මන ධර්ම කියන දෙයක් යෙදුම් නැත්නම් මනෝවිඤ්ඤාණය උපදින්න බෑ. විඤ්ඤාණය කියන්නේ මොකක්ද? දැනගන්න ගතිය. දැනුවත් වෙන ස්වභාවය. දැනුවත් වීමට කියනවා විඤ්ඤාණය. මොනවා හරි දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ විඤ්ඤාණය. අපි ඇහැ නිසා නම් දැනුවත් වීම තියෙන්නේ එක දෙනවා නම් චක්කු. කන නිසා නම් දැනුවත් උනේ සෝත විඥානය. නාසය නිසා නම් දැනුවත් උනේ ඝාන විඥානය කියනවා. දිව නිසා නම් දැනුවත් උනේ ජීවපා. කය නිසා නම් දැනුවත් උනේ කාය. මනස නිසා නම් දැනුවත් උනේ මනෝ විඥාන. තවත් විඥාන තියනවාද? ඔය හැරෙන්න විඥාන නැහැ. දැනුවත් වෙන්න විදිහක් නැහැ. අපි මේ ජීවිතේ මොනව හරි දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ ඔය හැයම. ඔය හැයන් තුරු අපිට දැනගන්න විදිහක් නැහැ.
එතකොට ඇයි ඒ ඒ විඥානෙට ඒ නම දීලා තියෙන්නේ? ඔකයි දෙතම හයකට බෙදුවට මේ දැනුවත් වීම තමයි බෙදලා තියෙන්නේ නේද? දැනුවත් වෙන ගතිය දැනුවත් උනේ මොකෙන්ද කියන්න ගිහින්නේ? චක්කුද සෝතද ජීවපාද ගානද කායද මනෝද කියලා කියන්නේ. විඥානේ විඥානේ මොකද්ද විඥානේ කියන්නේ? දැනගත් විඥාත දැනුවත්තු එතකොට දැනුවත්ුනේ මොකද්ද කියන එකක් වෙන් කරන්න ගිහිල්ලා තමයි අපි හය ආකාර විඥානය කතා කරන්න පුළුවන්. එතකොට චක්කු විඥානය කිව්වොත් එයා දැනුවත් කරන්නේ මොනවද? රූප ගැන වෙන්න පුළුවන්, ඇස ගැන. ඇසයි රූපයයි ගැන මොනවා හරි කිව්වනම් කියලා තියෙන්නේ චක්කු. එයාට අනිත් දේවල් ගැන කියන්න පුළුවන්. ශබ්ද ගැන කියන්න පුළුවන්ද? කන ගැන කියන්න පුළුවන්ද? සත්‍යයක් හරි කණක් ගැන හරි දැනුවත් කළා නම් අපි කියනවා එයාට සෝත විඤ්ඤාණ. හරි. දැන් නාසයක් හරි ගන්ධයක් හරි ගැන දැනුවත් කළා නම් එයාට චක්කු විඤ්ඤාණේ කියන්නේ නැහැ. නේ නාසයයි ගන්ධයයි ගැන දැනගත් කරන කෙනාට කියන්නේ ගහන. ඒ වගේ දිවයි රසයි ගැන නම් දැනවත් කලේ ජීවමාන. කයයි ස්පර්ශය ගැන නම් දැනවත් කලේ කාය. මනයි ධර්මයි ගැන නම් දැනවත් කලේ කවුරු කියලාද කියන්නේ? මනෝ. හරි. දැන් ඉස්සෙල්ලා තේරුම් ගන්න විඥානේ කියන්නේ කවුද? ඔය හය ආකාරي විතරයි අපිට තියෙන්නේ. ඇයි හයකට බෙදලා තියෙන්නේ? ඒ විඥානෙට ඒගොල්ලෝ ගැන විතරයි කියන්නේ. අනිත් අය ගැන කියන්න හැකියාවක් නැහැ. නේද? ඒ නිසායි ඔය නම් හය වැටිලා තියෙන්නේ. හරි. ඊළඟට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විඥාණය කවුද කියලාද? මායාකාරී කියලා. මායූපමංච විඥාන. විඥාණය උපමා කරනවා මායාකාරයට. මායාකාරය කියන්නේ මැජික් කාර්යය. නේද? ඒක මැජික් කාර්යය අපිට පෙන්වන්නේ ඇත්තද බොරුවක්ද? බොරුවක් ඇත්ත වගේ පෙන්වන. කියන්නේ ආයාකාරයක් කියන්නේ බොරුව ඇත්ත වගේ වෙන. එතකොට ඔය විඥාණයෙන් කියන දේ ඇත්ත කියලා විශ්වාස කරන අයට කියනවා ලෝකෙට අයිති, ලෝකෙට අහුවුන. එතකොට අපි දහමෙන් දන්නවා ඒක අවිද්‍යාව මතයි වෙන්න ඕන. ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නවා විඥානේ මාය ආකාරය. ඒක මායාව ඇත්ත කියලා හිතනවා නම් මෝඩකම මත. අවිද්‍යාව මත. නේද? මැජික් කාර්යය පෙන්වන දේවල් ඇත්තමයි කියලා විශ්වාස කරන්නේ අවිද්‍යාව මත. ඇත්ත නොදන්න කම. නේද? එහෙනම් අපි මේ ආයතන හය විශ්වාස කරලා තියෙන්නේ පවතින ඇත්ත නොදන්න කම මත. යථා භූත ස්වභාවය පවතින ඇත්තට කියනවා යථා භූත ස්වභාවය කියලා. යථා භූත ස්වභාවය නොදන්න කම මත. ඇත්ත ඇති හැටි නොදන්න කම. යථා භූත ස්වභාවය නොදන්න කම. ඒතර බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සාමාන්‍ය පුද්ගලයා සසරේ යන පුද්ගලයා. මම නෙවෙයි නේද? මම තමන් සසරේ ආවට තමන් ගැන ඔය කියන්නේ නේද? මේ සසරේ යන පුද්ගලයා. සසරේ ආපු පුද්ගලයා. ඇයි ආවේ? මේ යථා භූත ස්වභාවය. ඔව්. අහලත් නැහැ දැකලත් නැහැ. අහලත් නැහැ දැකලත් නැහැ. අජාන අපස්ස. අජාන අපස්සන් යථා භූතං. කවුරු ගැනද මේ කියන්නේ? මං ගැන කිව්වා නේද? ඈ. ඒ නිසා තමයි මං සසරේ ආවේනේ. අජානං අපස්සං යථා භූතං. මොනවා ගැනද අජානං අපස්සං යථා භූතං? ඇහැ ගැන, රූපේ ගැන, චක්කු විඤ්ඤාණ ගැන. අපි මොකද්ද කියලා හොයාගමු දහමෙන්. දැන් ඉස්සෙල්ලා තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සත්‍යය අඥානං අපස්සං යථා භූතං. ඇහැ ගැන, රූපේ ගැන, චක්කු විඤ්ඤාණය ගැන. ඒ තුන් දෙනාගේ එකතුකට මොකක්ද කියන්නේ? චක්කු සම්පස්සය. අපිට චක්කු සම්පස්සය ගැනත් අඥානං අපස්සං යථා භූතං. චක්කු සංස්පස්සේ නිසා යම්කිසි වේදනාවක් හටගන්නේද? වේදනා ජාති කීයක් තියෙනවද? තුනක්. සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා. ඔය කියන තුනෙන් සුඛ වේවා දුක්ඛ වේවා අදුක්ඛම සුඛ වේවා. මේ චක්කු සංස්පස්සේ නිසා වේදනාවක් හටගන්නේද? අන්න ඒකත්. සම්පි. අන්න ඒකත්. අඥානං අපස්සං යථා භූතං. චක්කුං අඥානං අපස්සං යථා භූතං. රූපේ අඥානං අපස්සං යථා භූතං. චක්කු විඥානේ අඥානං අපස්සං යථා භූතං. චක්කු සංපස්සජ චක්කු සංපස්සේ අඥානං අපස්සං යථා භූතං. චක්කු සංපස්සජ වේදනා. කියන්නේ චක්කු සංපස්සේ නිසා වේදනාවක් තියෙයිද? සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වාති තම්පි. අන්න ඒකෙ අඥානං අපස්සං යථා භූතං. එයාට මොකද වෙන්නේ? එයාගේ තණ්හාව වැඩෙනවා. තණ්හාව වැඩි වැඩෙනවා කියන්නේ පංච උපාදානස්කන්ධ ආයේ ආයේ රැස් කරනවා. පංච උපාදානස්කන්ධ උපචයං ගච්ඡ රැස් කරනවා. ආයතින් පංච උපාදානස්කන්ධ උපචයං ගච්ඡ. කොහෙද මෙහෙම කියලා තියෙන්නේ? මොන සූත්‍රයේ? මහා සලායතන සූත්‍රයේ. මහා සලායතන සූත්‍රය. චක්කුම් වික්කවේ අඥානං අපස්සං යථා භූතං. රූපේ අඥානං අපස්සං යථා භූතං. චක්කු විඥානේ අඥානං අපස්සං යථා භූතං. චක්කු සම්පස්සේ අඥානං අපස්සං යථා භූතං. චක්කු සම්පස්සජ වේදනා. සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වාති. තාම්පි. ඒකෙත් අඥානං අපස්සං යථා භූතං. මෙයා මොකද කරන්නේ? ඒව ගැන සතුටු වෙන. සාරජ්‍යති. ඒ කියපු ජාති ගැන මොනවාද? ඇස, රූප, චක්කු විඤ්ඤාණ, චක්කු සංපස්සේ ඒ නිසා හටගන්න වේදනා. ඕයි සතුටු වෙන සාරජ්‍යති. ඇයි? අඥානං අපස්සං යථා භූතං. යථා භූත ස්වභාවය අහලත් නැහැ දැකලත්. අහලත් නැහැ දැකලත්. එයාගේ මොකද වෙන්නේ? තණ්හා පවර්ධති. තණ්හා වර්ධනය. ආයතින් පංච උපාදානස්කන්ධ උපචයං ගච්ඡති. හැන්දනාට පංච උපාදානස්කන්ධ රැස් කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා චක්කුම් බික්කේ ඥානපස්සං යතාවු. ඉස්සලකේ අඥානං අපස්සං යතාවු. දැන් ඒ අනිත්‍ය. ඥානං පස්සං යතාවු. දන්න දකින කෙනෙක් වුණොත් මේ යතාවුක ස්වභාවය. අපි පස් දෙනාගෙන හැගෙන රූපේ ගැන චක්කු විඥාය ගැන චක්කු සංපස්සේ ගැන ඒ නිසා හට ගන්න වේදනාව. ඥානපස්සං යතාවුකන් වුණා. ඒවයි සතුටු වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා සතුටු වුණානේ. දැන් සතුටු වෙන්නේ. ඇත්ත දැක්කොත් සතුටු නොවුනොත් තණ්හාව පවතින්නේ නැහැ. ඉස්සෙල්ලා මේ තණ්හාව වර්ධනය, දැන් සතුටු නොවුනොත් දැන් තණ්හාව පවතින්නේ නැහැ. එහෙම වුණොත් පංච උපාදානස්කන්ධ ප්‍රස් කරන්නේ අපචයන් කරච්චි. ඉස්සෙල්ලා උපචයන් කරච්චි. අපචයන් කරච්චි. එයාට කියනවා සාස්සෝති සම්මාදිට්ඨි. නෑ එයාට සම්මාදිට්ඨිය තියෙනවා. ඒතර සම්මාදිට්ඨිය තියෙන්නේ කාටද? ඇහැගෙන ඥානම් පස්සන් කරගන්න. ඇහෙන් දැනගන්න රූප ගැන ඥානම් පස්සන් කරගන්න. චක්කු විඥාණය ගැන ඥානම් පස්සන් කරගන්න. චක්කු සංපස්සේ ගැන ඥානම් පස්සන් කරගන්න. ඒ නිසා යම් වේදනාවක් ඇති වී දන්නේ වේදනාව සැප වේවා දුක් වේවා දුක්ම සුඛ වේවා. මේ වේදනාව ගැන ඥානම් පස්සන් කරගන්න. දන්න දකින කෙනෙක් වුණොත් යථාභූත කියන්නේ ඇත්ත ස්වභාවය පවතින යථාර්ථය. දන්න දකින කෙනෙක් වුණොත් එයාට සම්මාදිට්ඨිය තියෙනවා. එතකොට මම මේක ඇහැට කිව්වට ඔය කියපු ආයතන 6ටම ඔයදී ඔය විදිහටම කියනවා මොකේද? මහා සලායතන සූත්‍රය. හරි. එහෙනම් සම්මාදිට්ඨිය ඇති කර ගන්න නම් ආයතන ගැන ඔන්නාගේ නුවණක් එන්නවා. මොකද්ද? ඥානං පස්සං යථා භූතං වෙනවා. එහෙම වුණොත් විතරයි සම්මාදිට්ඨිය අපි දන්නා සම්මාදිට්ඨිය තිබුණොත් විතරයි ආර්ය මාර්ගය තියෙන්නේ. ආර්ය ශ්‍රාමික මාර්ගය තියෙන්නේ. සම්මාදිට්ඨියෙන් තොරව ආර්ය මාර්ගයක් නැහැ. ආර්ය මාර්ගය කියන්නේ මගඵල ලබන මාර්ගය. නේද? ලෝකෙන් එතෙර වෙන මාර්ගය. නම් මතක තියාගන්න. සම්මාදිට්ඨිය නැති වුණොත් ආර්ය මාර්ගය නැහැ. ආර්ය මාර්ගය නැති වුණොත් මගඵල ගැන කතා කළාට වැඩකුත් නැහැ. ඒක වචන ගොඩක් විතරයි. මම සෝවාන් වුණා කියුවට ඒක වචන ගොඩක් විතරයි. මේ බුද්ධ ශාසනයේ මගඵල නම් නෙවෙයි. මගඵල කියනවා නම් ඒක අන්‍ය ශාසන. ඒ කාලේ නිගණ්ඨනාත පුත්තලත් මන් රහත් කියලා කිව්වා. කියන්න පුළුවන්. මම කිව්වට ඒවා බුද්ධ ශාසනයේ මගඵල වෙන්නේ නැහැ. සම්මාදිට්ඨිය නැත්තම් මාර්ගයක් උපදින්න විදිහ නැහැ නේද? එහෙනම් අපි ධර්මෙන් හොයන්න ඕන කොහොමද සම්මාදිට්ඨිය ඇති කරගන්නේ? ලෝකෙන් ඈතර වෙන මාර්ගේ පටන් ගන්න නේද? සම්මාදිට්ඨිය ඇති කරගන්න. එහෙනම් මම දැන් ඔය සූත්‍රයක් පාන. දන්න ටික පැත්තක තියන්න. මොකද්ද වෙන්න ඕන? ඇහැගෙන දන්න දකින්න කෙනෙක් වෙන්න. රූපේ ගැන දන්න දකින කෙනෙක් වෙනවා. චක්කු විඥානය ගැන දන්න දකින කෙනෙක් වෙනවා. චක්කු සංපස්සේ ගැන දන්න දකින කෙනෙක් වෙනවා. ඒ නිසා යම් වේදනාවක් හටගනීද ඒක ගැන දන්න දකින කෙනෙක් වෙනවා. දන්න දකින කියන්නේ යථා භූත ස්වභාවය ඇත්ත ඇති. යථා භූත ස්වභාවය කොහෙන්ද හොයාගන්නේ? බුද්ධ දේශනාවලින් තමයි හොයාගන්නේ. අපිට තනි තනියෙන් හොයන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක බුදු කෙනෙක් සර්වඥා ඥානෙන් දැකලා අපිට පැහැදිලි කරලා දුන්නා. යථාභූත ස්වභාවය මොකක්ද කියලා. නේද? මේක තනි තනියෙන් හොයා ගන්න පුළුවන් වුණා නම් බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. ධර්මයක් අවශ්‍ය නැහැ. ශ්‍රණ සම්පත්තියක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ බුදු කෙනෙකුට විතරයි විශේෂය.
කොච්චර.
එනිසායි අපි බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව වෙන කාටවත් ඔබ කියා දෙන්නේ නැහැ. ඒකයි මේ අපිට ලැබුණේ ෂණ සම්පත්තිය කියන්නේ මහා සම්පත්තිය. ඒ බුදු දහම තියෙන කාට. ඒක එක්කෙනාගේ මතවලට යන්නේ නෙමෙයි අපි බුද්ධ දේශනාව මොකක්ද? එතකොට මේ ආයතන ගැන දැන් ගන්න දකින කෙනෙක් වෙන්න වෙනවා. ආයතන හයේ. මේ හයේ දැනගන්න කලින් එකකින් තේරුම් ගත්තොත් අනිත් ඒවටත් එක යොදන්න පුළුවන්. එතකොට දැන් ඕකේ. දැන් මේ ධර්මයේ තියෙන්නේ ඔය අගට තියෙන එක තමයි අපිට ඉස්සෙල්ලා වෙන්නේ. දැන් ඇහැවත් රූපේවත් චක්කු විඥානයක් චක්කු සංපස්සේවත් නේ අපිට දැනෙන්නේ මොකද්ද? වේදනාව තමයි ඉස්සෙල්ලම දැනෙන්නේ. සැපක් හරි දුකක් හරි මැදහත් හරි ඔය ගතියනේ දැනෙන්නේ. නේද? අපිට මේ ඇහක් ඇති වුණා, රූපයක් ඇති වුණා, විඥානයක් ඇති වුණා. ඌව නෙමෙයි දැනෙන්නේ. සාමාන්‍ය ජීවිතේ දැනෙන්නේ වේදනාව. නේද? මේ වේදනාව ටිකක් නොවනින් බැලුවොත් ಜಾති තුනක් තියෙනවා කියලා දකින්න පුළුවන්. සමහර ඒවාට කැමති, සමහර ඒවාට අකමැති, සමහර ඒවා ගණන් ගන්න. කැමතිත් නෑ, අකමැතිත් නෑ. කොටස බුද්ධි. නේද? ආයතන හයේම තියෙනා නේද ඔය? එතකොට ඔන්න ඔය වේදනාවේ දැන් බුදුරජාණන් වහන්සේ කියනවා සාමාන්‍ය කෙනා ආඥාන් අපස්සංග යථාභූත. එයාට සම්මාදිට්ඨිය නැහැ. සම්මාදිට්ඨිය ඇති කරගන්න ඥානප්‍රසන්නත භූතන් වෙනවා. ධර්ම දකින කෙනෙක් වෙන්න ඕන නේ. යථාභූත ස්වභාවය. ඇත්ත ඇති හැටියෙන් දකින්න නේද? ඒකට ඇත්ත ඇති හැටියෙන් දකින්නත් බුදුරජාණන් වහන්සේ විදිහක් පෙන්නනවා. ඒකට කියනවා සමුදය ධම්මානුපස්සී වෙනවා. මේක හටගත්තේ කොහොමද කියලා බල. දැන් මේ ඇත්ත දකින්න නම් එකම මාර්ගයයි තියෙන්නේ. කායන වයන් වික්ක වීමක් වූ සත්‍යාන විසිතිය. යදිතං චත්තාරෝ සතිකට්ඨාන. සතර සතිකට්ඨානි විතර. එන විදිහක් නැහැ. ඒකට සතර සතිකට්ඨානි ඕනම එකක් ගත්තොත් කායන පස්සන, වේදනාන පස්සන, චිත්තාන පස්සන, ධම්මාන පස්සන අතරේ ඕනම එකක් ගත්තොත් සතිකට්ඨානෙ පටන් ගන්නෙ කොහමද? සතිකට්ඨාන භාවනාව පටන් ගන්නෙ කොහමද? සමුදය ධම්මානුපස්සී වීම තුල. සමුදය ධම්මානුපස්සී වාකාස්මින් වීම. හටගත්තේ කොහමද කියලා බලන්න. සමුදය ධර්මය. හටගත්තේ කොහමද කියලා බලන්න. හටගත්තේ කොහොමද කියුවොත් නේ හේතු ටික අඳුරගන්න. හේතු අඳුරගත්තේ නැත්නම් හේතුඵල ධමයක් ගැන කතා කරන්නත් පුළුවන්. බෑ. හටගත්තේ කොහොමද කියලා හොයාගන්න ඕනේ. ඔබ ඉබේ පහළ වුණාද නැත්නම් මොනවා හරි හේතු නිසා හටගත්තද කියලා හොයාගන්න ඕනේ නේද? එතකොට වේදනාව හටගත්තේ කොහොමද? පාඩම් කරගෙන තියෙන ස්පර්ශය නිසා නේ. දහමි කියපු එක පාඩම් පස්සපච්චය වෙනවා. තමයි නේ එතනින් හරි පටන් ගන්න. එහෙම කියලා තියෙනවා කියලාවත් දන්නේ. ඒ දන්නවා. ඔන්න දැන් ඒක ඥානන්ද පස්සන්. වේදනාව හටගත්තේ කොහොමද? ස්පර්ශය. ඥාන අහලා දැනගෙන ඔක අහලා දැනගත්තේ නැති කෙනාට ওই කතාව කියන්න බෑ. ස්පර්ශයෙන් නුයි වේදනාව කියන. අහපු එක ඉතින් අපි කටපාඩම් කරගෙන ඉන්නවා. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් තමයි වේදනාව. ස්පර්ශය කියන්නේ මොකද්ද කිව්වොත් දැන් ආයතන හයෙන් කොයිකද කියලා හොයාගන්න පුළුවන්. ඔය වේදනාව දැනුනේ මොන ආයතනයේ ස්පර්ශෙන්ද කියලා මොනින් බැලුවත් ප්‍රාණ පුළුවන් නේද? කනින්ද ඇහෙන්ද නාසෙන්ද දිවෙන්ද කයෙන්ද මනසෙන්ද කියලා සොයා ගන්න පුළුවන්. එතකොට ස්පර්ශ ජාති හයෙන් කොයි කෙනද කියලා හොයා ගන්න පුළුවන්. ඒක දැන් අපි ඥානං පැත්තෙන් දැනීම පැත්තෙන් අපි කතා කරගෙන ගියොත් එහෙනම් ස්පර්ශය තිබුණොත් තමයි වේදනාව. ස්පර්ශය හටගත්තේ නැත්තම් වේදනාවක් හටගන්නද කියලා ගොඩක් වෙනවා නේද? දැන් සමුදය හොයාගත්තොත් හටගත්තේ කොහොමද කියලා හොයාගත්තොත් ගොඩක් වෙනවනේ. සමුදේ යෙදුනොත් විතරයි ඵලය. සමුදේ යෙදුනේ නැත්තම් ඵලය උපදින්න බැහැ නේද? පාලියෙන් කියනවා ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති. මෙතන ඉදක් පච්චේතාව නැත්තම් පටිච්ච සමුප්පන්න බව. මේ ඇති කල්ලි මේ වේ. නේද? හේතු නිසා ඵලය. හේතු යෙදුනේ නැත්තම් ඵලයක් නැද්ද? ඵලයක් හටගන්නේ නැහැ. ඵලයක් උපදින්නද? හේතු යෙදුනේ නැත්නම් ඵලය උපදින්න බෑ. දැන් අපි ගිනි පෙට්ටියේ ගිනි කූර ගැහුවොත් ගිනි දැල්ල හට ගන්නවා. ඒක හේතු වෙන්නේ ගිනි පෙට්ටියේ ගිනි කූර වදින්න. ඒ හේතු යෙදුනොත් ගිනි දැල්ල හට ගන්නවා. දැන් මෙතන ඒ හේතු යෙදෙනවා. දැන් ඔයගොල්ලෝ ළඟ ගිනි පෙට්ටියක් තියෙනවද? ගිනි කූරක් තියෙනවද? ඔය ගහනවා. දැන් නැහැ නේද? ඒ හේතු යෙදිලා නැහැ. ඒ හේතු යෙදිලා නැති හින්දා ගිනි දැල්ල නැද්ද? ගිනි දැල්ල ඉපදිලා. ඔය වෙනස හොඳට තේරුම් ගන්න. තියෙන ගිනි දැල්ලක් නැති වුණාද? ගිනි දැල්ලක් හටගත්තේ නැහැ. තිබුණ එකක් නැති වුණා කියන එකෙයි හටගත්තේ නැහැ කියන එකෙයි ලොකු වෙනසක් තියෙනවා. දැන් අපි කියන්නේ තිබුණ ගින්දර නිවුණා කියලාද ගින්දරක් හටගත්තේ නැහැ කියලා? හටගත්තේ නැහැ නේද? ඇයි හටගත්තේ නැහැ? හේතු යෙදිලා නැහැ. මේ මොහොතේ ගිනි දැල්ල හටගන්න හේතු යෙදිලා නැහැ. ඒක කියන්න අපිට නුවණක් තියෙන්න ඕන. ගිනි දැල්ල හටගන්න නම් මේ හේතු යෙදෙන්න ඕන කියලා නේද? ඉමස්මින් සති ඉදං හෝති කියන නුවණ තිබුණොත් තමයි දැන් කියන්න පුළුවන්. ඒ හේතු යෙදිලා නැති හින්දා එහෙම ඵලයක් ඉපදිලා නැහැ. ඉපදිලා නැහැ. ඉපදිලා නැහැ කියන එකයි ඉපදුණ දේ නැති වුණා කියන එකයි දෙක. දැන් මෙතන ඉපදුණ දේ නැති වෙලාද ඉපදිලා නැහැ? ඉපදිලා නේ. දැන් එකමට හිතන්න ඔන්න පහනක් පත්තු වෙනවා. මෙතන පහනක් තියෙනවා කියලා හිතන්න. එකපාරට මේක නිවෙනවා. දැන් අපි කියන්නේ මොකද්ද? දැල්ල නිව්. නේ? ඒක ඇත්තක්ද බොරුවක්ද? ඇත්තක්. පවනක් තිබිලා නෙවෙනා කියනවා දැල්ල නිව්. නේද? ඇත්තක් නේ. ඔබල බොරු කියන්නේ නැහැ නේ කොහොමද? හැබැයි ඒ ඇත්ත ඕගොල්ලෝ විතරද දන්නේ? මුස්ලිම් කෙනෙක් බලා හිටියොත් එයා දන්නේ නැද්ද ඒ ඇත්ත? දැල්ලන්නේ නැහැ. යත් දන්නවා. එහෙනම් අපි බෞද්ධ වුණ හින්දාද ඔය ඇත්ත දැක්කේ? නැහැ. පෙර නැසුවිරු දහමක් දැක්ක හින්දා අපි ඇත්ත කිව්වා කියලා කියන්න පුළුවන්ද? නැහැ. එහෙනම් ඒ ඇත්ත දැල්ල නිවිලා ගියා කියන ඇත්ත ලෝකෙට අයිතිද නැද්ද? ලෝකෙට අයිති. සාමාන්‍ය කෙනාට අහුවේ නැහැ ඇත්තක් කියලා. නේද? දැල්ලක් පත්තු වෙනවා පෙනුනා ඒක නැති වෙලා කියලා. කොහොමද දැනගත්තේ? පහනක් තිබුණා නම් එහෙම කොහොමද දැනගන්නේ ඒක? ඇහේ. දැල්ල තිබුණා කියලා කිව්වේ ඇහේ. දැල්ල නිවුණා කියලා කිව්වේ ඇහේ. නේද? ඇහෙන් කියපු දේවල් කවුද කිව්වේ? විඤ්ඤාණ. ආයතනකින් කියපු ඇත්තක් නේ. ආයතනකින් කිව්වද කිව්වේ කවුද? ඒකට අදාළ විඤ්ඤාණ. නේද? එතකොට අපි පිළිගත්තේ විඥානයේ කියපු දේ ඇත්ත කියලා නේ. දැකලා නේ දැනගත්තේ. දැල්ලක් තිබුණා දැල්ල නිවිලා ගියා. එතකොට ඒ ඇත්ත බුදු කෙනෙක් පෙන්වන ඇත්තද ආයතන කියපු ඇත්තද? ආයතන කියපු ඇත්ත. ආයතන කියපු ඇත්ත කියන්නේ විඥානය කියපු ඇත්ත නේ. චක්කු විඥාන. ඒවලේනෙක් කෑ ගහනවා නේ. නේද? ඒ සද්දේ පවතිනවද නැති වෙනවද? ඇති වෙනව නැති. ඇති වෙනව නැති. නේද? දැන් ඒ ඇති වෙනව නැති වෙනව කිව්වේ කොහොමද දැනගත්තේ? කන කියපු දේ නේද ඔය කියන්නේ? සෝත විඥානෙ කියපු දේ නේද දැන් ඇත්ත කියලා පිළිගන්නේ? සත්‍යය කියනවා නේද? එතකොට ඒක ලෝකයාට ඇත්තක්ද? පවතින යථාභූත ස්වභාවයද? ලෝකයාට එදියාගෙන පවතින යථාභූත ස්වභාවය පෙන්වන්නේ බුදු කෙනෙක් විතරයි. විඥාණයටත් පුළුවන් ද ඒක කියාදෙන්න? බුදුහාඳුර විඥාණයට කියන්නේ ඔයා මායාකාරය. අපි දැනගන්නේ මායාකාරය කියන දේද බුදුරජාණන් වහන්සේ කියන දේද? බුදුරජාණන් වහන්සේ කියන සද්දේ ඇතිලා නැති වුණා කියලා දැනගත්තේ බුදුරජාණන් වහන්සේ කියපු දෙයද විඥාණය කියපු දෙයද? කවුද කිව්වේ? හොඳට බලන්න ඕනේ. කනද කිව්වේ බුදුරජාණන් වහන්සේ? කන. දැල්ල නැති වුණා කිව්වේ බුදුරජාණන් වහන්සේද ඇහැද? ඇහැ. නැ කවද විශ්වාස කළේ? ආයතනෙද විශ්වාස කළේ බුදුරජාණන් වහන්සේ? ආයතන අයිති බුදුරජාණන් වහන්සේටද මාරයද? මාරයි. එහෙනම් ඔය පිළිගත්තේ මාර ධර්මය නිසා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නෙවෙයි. දැන් Taman වැඩි මාර ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා නොවනින් හොයන. ඒ සත්‍ය ඇති වෙනවා නැති වෙනවා. ඒ ලේනක ඇය ගන්නවා නේද? ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඒක දැනගන්න බුදු කෙනෙක් ඕන. අහන්න මුස්ලිම් කෙනෙක්ගෙන් අහන්න ඔය සත්‍ය ඇති වෙනවා නැති වෙනවා නිවේ කියනවාද ඒ සත්‍ය? එයා මොකක් කියන්නේ? ඇති වෙනවා නැති වෙනවා කියන්නේ. එහෙනම් අපි භාවනා කරලා කරලා දැනගත්තේ මුස්ලිම් එක්කෙනක් දන්න ධර්මද? දැන් ටිකක් ගොනින් කන්න වෙනවා. ආයතන කියපු ධර්මද අපි මේ හෙව්වේ? දුග්ගදේශනාවද? ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ආයතන වෙන වෙනම අරගෙන පෙන්නන්නේ. දන්න දකින කෙනෙක් වෙන්න ඒගොල්ලෝ ගැන. මොකද්ද යථාභූත ස්වභාවය? අතක තියාගන්න. අපේ විඥාණය පෙන්වන්නේ යථාභූත ස්වභාවය නන් නෙවෙයි. එයා පෙන්වන්නේ මායාව ලෝකිතයි සිසුභාවය මායයටයි සිසුභාවය. ඒක බුදුරජාණන් වහන්සේ කියනවා ඔය ආයතන හයම මායයටයි. මායය ඇවිල්ලා කියනවා බුදුරජාණන් මේ ඇහැයි ති මට කනයි ති මට. ඔව් ඔය වයි ති වට තමයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙනම් හැබැයි ඒවට අපි යහුවෙන්නේ නැහැ. එහෙනම් වැඩ මොකවත් කරන්න බෑ. ප්‍රයා කියන දේ ඇත්ත කියලා පිළිගන්න එකක්. දැන් අපි සසරේ ආවේ එයා කියපු ඒව ඇත්ත කියලා පිළිගන්න බුදුරජාණන් වහන්සේ කියපු දේ ඇත්ත කියලා පිළිගන්න. මාරය කියපු දේ ඇත්ත කියලා පිළිගත්තු හින්දා තමයි සසරේ ආවේ. මේ දේ පිළිගන්න කාක්කල් සසරේ යන්නත් පුළුවන්. බුදු කෙනෙක් දේශනා කරන දේ ඇහුවොත් දැක්කොත් ඔන්න ඔය ගමනින් ඉදෙන්න පුළුවන්. රට දැන් හොඳට නුවණින් බලන්න තමන් වඩපු විදර්ශනාව ආයතන වලට අයිති දෙයක්ද විඥානයට අයිති දෙයක්ද ඒවා ඉක්මවා යෑම බුදුදහමෙන් පුළුවන් සලායතන ඉක්මවා යන්න නේ ඒගොල්ලෝ කියන ඒවා විශ්වාස කරන්න නෙවෙයි ආයතන හයම ඉක්මවා යන විදිහක් බුදු කෙනෙක් ආයතන හය ලෝකයට අයිති, මායයට අයිති, දුකට අයිති, සත්වයට අයිති. අපි ගියේ සතියේ කතා කරන්නේ නේ මායය කවුද? ලෝකේ කවුද? දුක මොකද්ද? සත්වය කවුද? කවුද? ආයතන. ඇස, රූපේ, චක්කු විඤ්ඤාණ. ඒක කොහෙන්ද හොයාගත්තේ? ඒක දැනගෙන නම් බුදුන් වහන්සේගේ දේශනාව. නේද? සංහිඳියාවේ තියෙන දේශනාවකින් හොයාගත්තේ නේද? ඒ කොලේ තියෙන අරගෙනම. ඊවැගේ නේද? දේශනාව දෙකක් තියෙනවා. මාරය තමයි දෙන්නේ. එහෙම නැති. සම්බේරණ වස්සීවා විතරයි නේද මොකද්ද ඉතින් මෙතන වහතේ ධම්මාණු පස්සේ කයෙන් යන පොතෙන්ද සමුදේ ධම්මාණු පස්සේ කණෙන් ඇහුණා වහතේ ධම්මාණු පස්සේ කියලා හිතුවා මොකක්ද සංදේ ධර්මණු පස්සේ කියන එක හරි කොහමද දෙන්නේ සමුදේ කියන්නේ මොකක්ද හටගන්න විදිහ දැන් තාම හටගන්න විදිහ කිව්වේ නෑ හටගන්න විදිහ හොයාගත්තොත් තමයි සමුදේ ධර්මණු පස්සේ නේද හටගන්න විදිහ හොයාගත්තොත් තමයි සමුදේ ධම්මානුපස්සී. ඒ මන් සමුදේ ධම්මානුපස්සී වුණා කියලා හරියන්නේ නැහැ. නේද? ධම්ම දෙර ගහනවා ඇහෙනවා නේද? ඇහෙනවද? ඇහෙන්නේ නැහැ. ඇහෙනවද දෙර ගහනවා? ඒක නුඹුත් නැහැ කිව්ව දෘෂ්ටියක් ආ. ඒක ගහනවා. නැහැ. ඒ සත්‍ය ඇති වෙනවා නැති වෙනවා නේද? පෙර නොතිබීම හට ගන්නවා. ඉතුරු නැතුව. නැවැලේ නැහැ ගහනවා ඇහෙනවද නැද්ද? නැහැ. ඒ සත්‍යය මොකද වෙන්නේ? පෙර නොතිබීම හට ගන්නවා, ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. කවුද ඒක කිව්වේ? ඉතින් ඉන්නේ බුදුහාමුදුරුවෝ කියලා. ඒකට දැන් කිව්වේ කවුද? මාරය කියන්නේ කා? දැන් දැනගත්ත එක කොහොමද? දන්නවා වැඩි නෑ. කණෙන් කියන ඇත්ත නේද ඔය? සත්‍යය තියෙනවා. අවලන මුල අමතක වෙනවා වචන ටික පාඩම් කරලා. තමන් ඉන්න තැනට යන්න. කවද සත්‍යය තියෙනා නැති වෙනා කියලා. කණෙන් කන දැනගන්න. එන ආයතනයකින්ද දැනගත්තේ ප්‍රඥාවකින්ද දැනගත්තේ? ආයතනකින් දැනගත්තා කියන්නේ විඥානකින් දැනගත්තේ දහමකින් දැනගත්තා. විඥානේ අපිට කියන්නේ ඇත්තද බොරුද? විඥානේ ඇත්තක් කියනවා. ඒ ඇත්ත ලෝකෙටයි. ලෝකෙට ආයිති ඇත්ත ආර්ය දර්ශනයේදී බොරුද? එහෙනම් අපි විදර්ශනාවක් කරනවා නම් ආර්ය දර්ශනය ඇති කරගන්න නේද? ලෝකෙට ඇත්ත ඇත්ත දැනගන්න නෙවෙයි මේ ලෝකෙට ආйти දෙයක් දැනගත්තා කියන්නේ ලෝකෙට ආйти විශේෂ ඥාන සාමාන්‍ය කෙනා දන්නේ නැති දෙයක් දැනගත්තා. හරි. ලෝකේ ජීවත් වෙන්නේ විඥාන. විඥානය හටගන්නේ ආයතන. නේ ආයතන නැතුව විඥානයක් හටගන්න පුළුවන්ද? බැහැ. අපි ආයෙන්නේ දැනගත්තා. කය දෙනාම උපදින්නේ ආයතනවලින්නේ. බුදු කෙනෙක් දේශනා කරන්නේ විඥාණය මාය. ඇත්ත කියන කෙනා විදිහට නෙමෙයි. නෑ ඔය සද්දේ ඇති වෙනව නැති වෙනව තමයි. ඒ වෙලේ නැක ගහන සද්දේ තියෙනව නැති වෙනව. ඒක ලෝකෙට අයිතියක්ද? ලෝකෙන් එතර වෙන දැක්ම. ලෝකෙට අයිතිය ඇත්තක් නේ. ඒකට අපි දන්නා ඒ සත්‍ය කලින් තිබුණේ පෙර නොතිබීම හට ගන්නවා. ඉතුරුවක් නැතුවම නිරුද්ධ වෙනවා. ඒ ඇත්තක් ලෝකෙට අයිතිද නැද්ද? ලෝකෙට අයිති. ඒකට දැන් මේ සත්‍ය ගැන අපිට විස්තර කර දෙයි. පෙර නොතිබීම හටගත්ත ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. අපි හිතන්නේ ඒක හොඳයි. ඒක හොඳයි. හොඳ නැතුව නෙමෙයි. අපුර බලන්නේ ඒක. තියෙනවා. ඒ සත්‍යය තියෙනවා. එහෙම බලන එක හොඳයි. නරක නෙවෙයි. එහෙම බලන්න. එහෙම බලනකොට ඇලීම් ගැටි අඩු වෙනවා. අඩු කරගන්න පුළුවන්. හා? ආයතන දෙක එක මොහොතේ ක්‍රියාත්මක. ආයතන දෙකක් එක මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එක ආයතනයක් නිරුද්ධ වෙනාමයි අනෙක් ආයතනය වැඩ කරන්නේ. අනේ සබ්දය ඇහි ළමයි හිතෙන් හිතන්නේ. හැබැයි ඒ දෙක වැඩ කළා. ඔව් රස කෑමක් දැක්ක ගමන් කටට කෙලුණා. දකින්න ඕනේ නැහැ. ඇහුණ ගමන් දැන් ඇඹුල් ළඹ මතක් කරමු ගමන් කියලා ඉන්නවද නැද? දැන් මොකද වෙන්නේ? කණෙන් සත්‍ය ඇහුණා. මම කියන්නේ ඇඟුල් ළඟදී. ඔයගොල්ලන්ගේ කටට කෙලෙයි. ඇයි? කණෙන් සත්‍ය ඇහුණා හිතෙන් හිතුවා. ඊළඟට දිවෙන් ඒක ක්‍රියාත්මක වෙලා නේ. අඹ වල රස මතක් වෙලා ඒක රස විඳින්න පුළුවන් දිවෙන්. අනะ දිව දැන් වැඩ. නේද? කණෙන් ඇහුවා ඉතින් හිතුවා. ඔව්. ඇඟුල් කියනකොටම දිවට කියලා වුණා නේද? දැන් නෝ හොයන්න තමයි විදර්ශනය කියන්නේ. ඔක උනේ කොහොමද කියලා හොයන්න. දැන් සද්දය ඇහෙනකොටම ඇඹුල් අඹ කියනකොටම අඹ ගෙඩියක් සිහි වෙනවා නේද? ඇයි සිහි වෙන්නේ? පෙර සුරක් හින්දා. කලින් අඹ කියලා නිමිති ඉතුරු කරගෙන තියෙනවා නේද? ඒක තමයි ගලාගෙන ඒ ගලාගෙන එනකොට දැන් අපි ඔබ හිතෙන් හදුවා කියලාද එළිය අඹ ගෙඩියක්ද මතක් වුණා? එළිය ලෝකෙට අහු වුණා නේ. පිටෙන් හදපු එකක් කියන නෙමෙයි දැක්කේ. බාරගත්තේ එළියේ තියෙන අබලිය. කණෙන් ඇහුවා ඉතින් හිතුවා කියන තැන තියෙනවනේ නැහැ. දැන් එළියේ තියෙන අබගෙඩිය ගැන කල්පනා කරන ඕක දිවේ ගෑවුණා. ඔන්න කෙල උනන්න හේතුව. රසය දැන් දිවට බකේ දිය ගෑවෙන්න ඕනේ නැහැ. ඒකට ඔන්න ඕක තමයි ඇත්ත. දැන් අපි දන්නවා හොඳටම දැන් නම් අප ගෙඩියක් දිවේ ගෑවුන්නේ නැහැ. කියලා ආවේ කොහොමද? ඕක තමයි විඥානය කරන මායාව. ආයතන වලින් අපේ මුලා කරනවා කියන්නේ ආයතන ගැන සිහිය නොවන නැති වුණා නම් ඔය දෙය දැන් සිහිය නොවන කියන්නේ කණෙන් සද්දයක් ඇහුවා හිතෙන් හිතුවනේ පළවෙනි දේ අඹ කියනකොට නේද? නෑ එතන සිහිය නොවන නැති නිසා අපි එළියේ අඹ බාරගත්තා. ඒ බාර ගැනීම තුල මොකද උනේ? එළියේ තියෙන අඹ ගෙඩියේ තියෙනවා අපේ ආයතන 6. එහෙනම් බාහිරෙන් තියෙනකොට ආයේ අඹ දිවේ ගෑවුනොත් මෙහෙමයි කියන එකත් එතන තියෙනවා. අනේ එළියේ රූපයක් කරන ස්වභාවය මත ආයතන 6ම එතන තියෙනවා. ඒ අඹ ගෙඩිය ඇල්ලුවොත් මෙහෙමද? සුවඳ බැලුවොත් මෙහෙමද? විවේක වුණොත් මෙහෙම දැන. මම ආයතන 6ෙන්න දැක්කොත් මෙහෙම පෙනී. ඔක්කොම තියනවා නේද? අඹ තියලා සිහි වෙනකොට. එක එක ආයතනෙන් ඕක අත්දැක්කොත් මෙහෙමයි කියන එක එතන ඇවිල්ලා නේද? සිද්ධ වෙන්නේ පොඩි සිද්ධියක්. ඒ වුණාට ආයතන 6ෙන්න ගැට ගහලා ඉවරයි නේද? ඇත්තටම මේ මොහොතේ මේ මොකද්ද? සද්දයක් ඇහෙනා හිතෙන් හිතුවා. හරි. අඹ තියෙන සද්දයක් ඇහුණා හිතෙන් හිතුවා. විතර වඩා දෙයක් වුන්නේ නෑ. වෙන ආයතන වැඩකදී නෑ. මේ විලාය ඇහැට පෙනුන්නේ නෑ නේද? දැන් බලන්න අපි නොදැනුවත්වම හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන තැන සිහිය නෝන නෑනේ අපිට. අපි ඕක ඇහෙනකොටම අපිට එළිය අඹ ගෙඩියක් මතක්. ඒ කියන්නේ බාහිර දෙයක් බවට පත් කළා. ලෝකයක් හැදුවා. අපි දන්නේ මේ සලායතන ලෝකයක් කියලා. අපි හිතන්නේ ඇත්ත ලෝකෙ. අපි හිතන ඇත්ත ලෝකෙට අහු වුණ ගමන් ආයතන 6 ගැට ගහලා ඉවරයි. මායාව වැඩ පටන් ගත්තා. ආයතන ටික මායයටයි කි. දැන් අපි දැක්කද විඥාණයෙන් කරපු මායාව? නැහැ. දැන් වැඩ කළේ කණයි හිතයි සෝත ආයතනේ මන ආයතනේ විතරයි වැඩ කළේ. ඊතුරු දේවල් ඔක්කොම මායාකාරයගේ මැවුම්. නේද? අපේ අවිද්‍යාවෙන්ද ඒව ඇත්ත කියලා බාරගත්තා. ඒක නෑ අපේ සසර පුරුද්ද. ඒ පුරුද්ද ගලාගෙන ආවා.
සම්පස්සකිනවස්සාවේ
දැන් අපිට චිත්තෙච්ච හින්දා අර රූපයට ගෙල්ල දැන් වැඩිලවක අපිට රූපයක් වෙන විදිහේ පටිගතම්පත්තවස්තාවට උදාහරණයක් වගේ දොතන. ඔව් මෙතන ඇත්තටම අධිවචන රූපයක අධිවචන සම්පස්සයක් උනේ. ඔව් ටිකක් ගැඹුරින් කියනවා. රූපයක් ඇත්තටම ගැටුන්නේ නැහනේ. හිතෙන්ම හදලා හිතේම ගැටීම කරගත්තා. ඒ අධිවචන මාත්‍රයක් නේ. හරි. ඒ රූපයක අධිවචන සම්පස්සයක් වෙයි. ඒ රූපේක ආදිවචන සම්පස්සයක් උනේ. නාම ටික උපදින්න හේතු යෙදුන හින්දා. අපේ මේ හිත ටික උපදින්න හේතු යෙදුනනේ. නේද? නාම ධර්ම උපදින්න හේතු යෙදුනා. ඒවා තමයි ආකාරයේසු, ලිංගේසු, නිමිත්තේසු, බුද්ධේසු. ඔය හතරෙන් මොනව හරි යෙදিলা දැන් නාම ටික ඉපදුනා. ඈ යම් කිසි හේතුන් නිසා නාමකායක් උපදීද? ඒ හේතු නැතිකල් අන දැන් ඔය හිතික හැදෙන්න හේතු යෙදුන්නේ නැත්නම් එහෙම රූපයක අධිවචන සම්පස්සයක් වෙන්න පුළුවන්ද? බැහැනේ. මේ නාම ධර්ම ටිකක් උපන්නනේ ඒවා උපදින්න හේතු යෙදුන්නේ නැත්නම් රූපයක අධිවචන සම්පස්සයක් කතා කරන්න පුළුවන්ද? බැහැ. නාම ධර්ම මහාරිහින්ද ඉපදුනාද ඒ හේතු යෙදුන්නේ නැත්නම් එහෙම ඕක වෙන්න පුළුවන්ද? බැහැ. අධිවචන සම්පස්සයක් වෙන්න බෑ. කොහෙක් කෑ ගහන කියනකොට දැන් අධිවචන සම්පස්සයක් උනාද නැද්ද? අපේ මෙහි හදපු නාම ධර්ම වලට රූපයක් ගැට ගැහු ගන්නේ නේද? ඒ කියන්නේ රූපය. එතකොට ඒක අධිවචන සම්පස්සයක් නේද? රූප නැහැනේ මෙතන හැපෙන්නේ. තේරෙනවා? දැන් යම් කිසි හේතු නිසා රූපයක් උපන්නොත් වෙන නාම පැත්තක තියන්නකො. අපි ඇහෙන් දකිනකොටම රූපනේ කොහාව දකින්න. ඒක නිකන් පාට පේනවා නේද? දැන් රූපයකින් නේද පටන් ගන්න. මොනවා හරි හේතු හින්දා රූපයක් ඉපැද්දුවොත් ඒ හේතු නොයෙදෙන කල්හි ත්‍යාගන් චතරෙන් තර අපිට මොනවා හරි හින්දා රූප උපදිනවනම් ඒ හේතු නොයෙදෙන කල්හි දැන් ඔන්න ඔය රූපෙට නාමක මේ පස්සයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ රූපයක හින්දා අපි පටිඝ සම්පස්ස. ඔය රූපෙට නාමක පටිඝ සම්පස්සයක් වෙන්න පුළුවන්. නේ රූපේ උපදින්න හේතු යෙදුම් නැත්නම් නේ නාම ධර්මයක පටිග සම්පස්සය වෙන්න බෑ. රූපේ ඉපදුනොත් මේ පස්සේ වෙන්නේ නේ. අන්න බුදුහාඳුරෝ වෙනවා තතෝ නිදානං. මේක තමයි නිදාන. මේක තමයි ඉන්නේ නාම රූප පත්‍ය පස්සෝ නාම රූප නිරෝධා පස්ස නිරෝධ කියන එක ඔන්න ඔය ආකාරයටත් දකිනවා. යම් කිසි විදිහකට අධිවචන සම්පස්සයක් හෝ පටිඝ සම්පස්සයක් උනේ නැත්තම් ඒ කියන්නේ යම් කිසි විදිහකට නාම කායක් හෝ රූප කායක් පැනුනේ නැත්තම් අධිවචන හෝ පටිඝ සම්පස්සයක් වෙයිද? බැහැ. එහෙනම් මේ ආකාරයෙන් දත යුතුයි. නාම රූපේ නිසයි පස්සේ නාම රූප නිරෝධා පස්සේ නිරෝධ. නාම රූපේ හටගත්තේ නැත්නම් පස්සේ හට ගන්න විදිහ නැහැ. ඉස්සෙල්ලා එනවා නිජමාවගත්තු එකට. මම දැන් ඊටත් වඩා එහා ගැඹුරක් ඔය කියන්නේ. හිතෙන් මාවගත්තාන අධිවචන සම්පස්සට යනවා. ඔබ අපිට තේරෙන භාෂාවෙන් කියොත් භෞතිකවාදයෙන් විඥානවාදයට පනිනවා. භෞතික ලෝකයක් නැහැ, හිතෙන් අදුළු ලෝකයක් තමයි තියෙන්නේ. ඒ දෙකම තාම පටිච්ච සමුප්පාදේ නිවි. පටිච්ච සමුප්පන්න බව දකිනකොට ඔය දෙකටම අහු වෙනවා. පටිච්ච සමුප්පන්න බව හොයා ගන්නවා. දැන් බුදුහාමුදුරුවන්ගෙන් තමයි ඒක හොයා ගන්න. ඔව් දැන් ඔබට ඒ වචන වලින් එන්නේ එපා. අපි කරන වැරද්ද මේ ධහම දකින්නකොට ඕවා නැති වෙනවා. ඒ පිළිවෙලකට ඇවිල්ලා මේක නැති කරනවා නෙමෙයි. පටිච්ච සමුප්පාදය අවබෝධ කිරීම තුළ අරව එකක්වත් හටගන්නේ කියන තැන. මොකද්ද පටිච්ච සමුප්පන්න බව? මේ ඇති කල්ලි මේ විනාශමින් සතේ ඉඳලා ඉනස්මින් අසති දන්නා. ඒ ධර්මයේ අවබෝධ කරගන්න. බුදු කෙනෙක් දේශනා කරන්නේ ඔය ධර්ම. පටිච්ච සමුප්පාදය දැක්කොත් ධර්ම දැක්කා. වෙනම දි නෑ ධර්ම. නේද? අවිද්‍යාව එකක්. පටිච්ච සමුප්පාද කියන්නේ අවිද්‍යාව නෙමෙයි. අවිද්‍යාවත් පටිච්ච සමුප්පාද. මේ ඇතිකල්ලි මේවි. මේ නැත්තම් අහු වෙන්න බෑ. කියන ධර්මතාවය තමයි පටිච්ච සමුප්පාද. ඒ වගේම අත්‍යකෙන්තික භාවය. එතන ඇහැ ඇති කල්ලි රූප ඇති කල්ලි චක්කු විඥානය පහළ වෙනවා. එතන චක්කු විඥානය පටිච්ච සමුප්පන්න බව දැක්කේ. නේද? ඇහැ රූපේ සමුදේ වුණා විඥානේ සමුප්පන්නයි. මේ ඇති කල්ලි මේ. මේ නැත්තම් අහු වෙන්න බැහැ. හැබැයි අපි තාම ඇහි රූපේ පටිච්ච සම්පන්න බව දැක්කේ. චක්කු විඥානේ පටිච්ච සම්පන්න බව නේද? ඇහි රූපේ ඇති කල්ලි චක්කු විඥානේ පහළ වුණා කියන එක. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඇහැ පටිච්ච සම්පන්න. රූපෙත් පටිච්ච සම්පන්න. අජත් ආයතනෙත් පටිච්ච සම්පන්නයි, ගහිත ආයතනෙත් පටිච්ච සම්පන්නයි. එතකොට ඒකේ පටිච්ච සමුප්පන්න බව දකින්න නම් අපිට තව වැඩක් තියෙනවා. සමුදය ධම්මානුපස්සී වෙන්න. ඇහෙත් සමුදය හොයාගන්න ඕනේ, රූපෙත් සමුදය හොයාගන්න. නැත්නම් ඒක පටිච්ච සමුප්පන්න බව වෙන්නේ නැහැ. එතකොට දැනට දැකලා තියෙන්නේ ඇහැයි රූපේ පෙර නොතිබීම හටගත්තා, ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියලා විතරනේ. නේද? පෙරණති බීම හටගත්තා, ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. හැබැයි ඇහැ පටිච්ච සමුප්පන්න බව දැක්කෙත් නැහැ, රූපේ පටිච්ච සමුප්පන්න බව දැක්කෙත් නැහැ. ඇහැට උන දෙයක් දැක්කා මිස ඇහැ ඇති කියලා නැති වුණා කියලා දැක්කා මිස ඇහැ හටගත්තේ කොහොමද කියලා දැක්කේ නැහැ. ඇයි දැක්කේ නැත්තේ? සමුදය ධම්මානුපස්සී උනේ නැහැ. බුදුහාමුදුරුවෝ කියපු මාර්ගේ වැඩුවේ නැහැ. කායන පස්සනාව වැඩුවේ නැහැ. ඇහැයි රූපේ වැටෙන්නේ රූපස්කන්ධෙටනේ. රූපස්කන්ධේ පිරිසිඳ දකින්න නම් කායන පස්සනාව වඩන්න ඕනේ නේද? කායන පස්සනාව වඩන්නේ කොහොමද? සමුදය ධම්මානුපස්සී වෙනවා. සමුදය ධම්මානුපස්සී වෙනවා. කියන්නේ හටගත්තු ධර්මතාවය දකින්න ඕනේ. අව හටගත්තේ කොහොමද කියලා දකින්න. ඉපදුවේ කොහොමද කියලා හොයන්න. නැහැ, පෙරණති බීම ඉපදුනා, ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියන එක එකක්. මෙන්න මේ හින්දා ඉපදුනා, මේ මේව නැත්තම් උපදින්නේ නැහැ කියන එක වෙන එකක්. පෙරණත වෙද කියන්නේ. ඇති වුණා නැති වුණා කියන එක ආයතන වලට කියන්න පුළුවන්. ගෝචර වෙනවා. පටිච්ච සමුප්පන්න බව ආයතන වලට ගෝචර වෙන්නේ නැහැ. පටිච්ච සමුප්පන්න බව ගෝචර වෙන්නේ මොකටද? ඒකට තමයි කියන්නේ ප්‍රඥා. ප්‍රඥාවට තමයි පටිච්ච සමුප්පාදේ ගෝචර වෙන්නේ. නේද? ප්‍රඥාවෙන් තමයි පටිච්ච සමුප්පාදේ අවබෝධ වෙන්නේ. විඥාණයෙන් බෑ. හොඳට මතක තියාගන්න. විඥානේ අනිත් පැත්ත තමයි ප්‍රඥාව. ප්‍රඥාව තියෙන තැන විඥානෙට ඉන්න බෑ. ඇයි? විඥානේ මායාකාරයි. ප්‍රඥාවයේ දෙනකොට විඥානෙට වැඩ කරන්න බෑ. මායාව පෙන්වන්න බෑ. මැජික් එක ඉවරයි. හැමෝම ස්ටේජ් එකේ හැංගිලා බලා හිටියනම් ඊට පස්සේ ටිකට් විකුණන්න බැරි වෙනවා මැජික් කාර්යය. ෂෝ එක බලන්න කවුරුවත් යන්නේ නෑ. මැජික් එක කරන්න හැටි දැනගත්තට පස්සේ ඒ ප්‍රඥාව තියෙන තැන විඥාණයට ඉඩක් නැහැ. ප්‍රඥාව පහළ කරගන්නේ කොහොමද? අන්න ඕක තමයි බුදු කෙනෙක්ගෙන් අහගන්න. බුදුහාමුදුරුවෝ පෙන්නනවා වෙන විදි නැහැ. එක විදිහයි තියෙන්නේ. සතරෝ සතිපට්ඨාන. ඒක වෙන කතාවක්. රතන සතිපට්ඨානේ නමයි එකම. අපි හදාගත්තු ඒවා ඔය කියන්නේ. සීල රැකලා ඉන්නවන සමාධිය වඩලා ඉන්නවන. ඒ අපේ දහම. බුදුහාමුදුරුවෝ කියන්නේ රතන සතිපට්ඨානේ තමයි එකම මාර්ගය. මේ. ඒකට දහමට මුල් තැන දීලා අපි හොයනවා. අපි දන්නේ දෙය දෙන්න දාන්නේ නැහැ. එනවා සතර සතිපට්ඨානේ වඩන්නේ කයක් තියනා නම් මොකද කරන්න ඕන? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් වේදති වෙනවා. දැන් ඇහැ වැඩ කරනකොට කය කියලා පනවන්න පුළුවන් මොනවටද? ඇහැටයි රූපෙට. රූපස්කන්ධ. ඇහැයි තපහැයි රූපේ ඇත්ත දකින්න ඕන නම් යථාභූත ස්වභාවය දකින්න ඕන නම් බුදුහාමුදුරුවෝ පෙන්නපු වැඩ පිළිවෙලේ දෙන්න. එන විදිහක්. දැන් ලෝකේ තාර්කිකයයි වෙන විදිහ හොයනවා. දැන් ડોක්ටර්ස්ලා හැගෙන හොයන්නේ එක විදිහට. විද්‍යාඥයෝ හැගෙන හොයන්නේ එක විදිහට. නේද? මම කඩලා දින්නලා බලනවා මොනවද ඇත්ත හැදිලා තියෙන්නේ. ඈ? ඒකේ හිම ඇති වෙන්නේ කොහොමද? මේ දෘෂ්ටි ස්නායුව දිනනෝ නැහැ. ඒකට මෙහෙම ඉන්නෝ නැහැ. රෝම යටි. ඒගොල්ලෝ හොයා ගන්නවා ලෝකෙට අයිති පැත්තේ. නේද? ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා බාහිරෙන් ඕක හොයලා ඇත්ත දකින්න බෑ. අපි ඇහැක් අරගෙන කපලා කොටලා කැලි බැලුවට අවදාවත් යථාබෝධ ස්වභාවය අවබෝධ කරන්න බෑ. ලෝකෙට අයිති ඇත්තක් නම් අහුවෙයි. යථාභූත ස්වභාවය දැනගත්තොත් මේ ඥානං පස්සන් යථාභූතං කියන්නේ සම්මාදිට්ඨිය තියෙන්නේ නේද? මඟපල ලබන්න පුළුවන් වෙන්නේ එහෙමමත් එක. එතකොට ලෝකයයි සමුදයයි හොයන්න වෙන්නේ බාහිරෙන් නෙවෙයි තමන්තු. එහෙනම් දැන් ඇහැයි රූපෙයි පෙරණති වීම හටගත්තයි තිබු නැතුව නිරුද්ධ වුණා කියන තැනට ආවනේ. පෙරණති වීම හටගත්තා නම් අතීතය ගැන බලලා වැඩක් තියෙයිද? නැහැ. ඉතුරු නැතුව නිරුද්ධ වුණා නම් අනාගතය ගැන බලලා වැඩක් තියෙයිද? නැහැ. එහෙනම් දැන් බලන්න තියෙන්නේ වර්තමාන. පච්චුප්පන්න යෝ ධම්මං සත්තත්ත විපස්සති. අන බුද්ධ දේශනා. අතීතය ගැන බලලා වැඩක් නැහැ. අතීතය ගිහිල්ලා ඉවරයි. අනාගතය ගැන බලලා වැඩක් නැහැ. අනාගතය ඇවිල්ලා නැහැ. වර්තමානයේ යම්කිසි ධර්මතාවයක් තියෙනවා නම් එතන එතනම විකර්ෂණා කරනවා. පච්චුප්පන්න යෝ ධම්ම තත්තත්ත විපස්සති. එහෙනම් අපිට ඇහැයි රූපේ යම්කිසි මොහතක අහු වුණා නම් එතනම විදර්ශනා කරනවා. විදර්ශනා කරනවා කියන්නේ මොකද්ද? සමුදය ධම්මානුපස්සී වෙනවා. කායනපස්සනා වැඩෙනවා. කයේ යථාභූත ස්වභාවය දකින්න නම් කායනපස්සනාව වඩන්න එක වෙන විදිහක් නැහැ නේද? කොහෙන්ද ඒක දැනගත්තේ? උපදේශන. මම අපි හොයාගන්න ඒවා නෙමෙයි. බුදුදහම. කායන වන්දිකේ මතු එදයන් චත්තාර සති කට්ටාන ඒ කායන පස්සනාව දීලා තියෙන්නේ කය පිළිසිඳ දකින්න රූපේ පිළිසිඳ දකින්න කය කියලා මෙතන අහු වෙනවා අපිට ඇසයි රූපේ නේ ඇසයි රූපේ තිබුණොත් මේ විඥානේ පහළ වෙන්නේ ඔය තුන පහළ වුණොත් මේ පස්සේ ඔය පස්සේ තිබුණොත් මේ වේදනාව නේ දැන් එහෙනම් ඇසයි රූපේ ගැන හොයන්න. ඇස හටගත්තේ කොහොමද? මම ඇසේ යථාභූත ඥානය බලන්න නම් ඇස ඉපදුනේ කොහොමද? රූපේ යථාභූත ඥානය ගන්න නම් රූපය හටගත්තේ කොහොමද කියලා බලන්න. මේ කොයි වෙලාවේද? වර්තමානයේ මේ මොහොතේ ඇහැක් රූපයක් හටගත්තා නම් අපි මේ මොහොතේ බලන්න ඕන ඊදක හටගත්තේ කොහොමද? මොනවද හේතු උනේ කියලා බලන්න වෙනවා නේද? දැන් වතුරට එබෙන බල්ලා දැනගන්නවා අන්න වතුරේ බල්ලෙක් ඉන්නවා. නේ. එතකොට ඇහෙන් දැනගන්න රූපේ මොකද්ද? වතුරේ ඉන්න බල්ලා. බල්ලා හිතනවා අන්න බල්ලෙක් ඉන්නවා කියලා. හරි? දකින්න හින්දානේ. ඇහෙන් දැකපු හින්දානේ ඇහැ පේන්නේ නැත්නම් එහෙම ඕක දැනගන්නේ නැහැ. දැන් ඇහැයි රූපෙයි අපි සමුදය හොයන්න ගියොත් රූපෙ කියන්නේ වතුරේ ඉන්න බල්ලානේ. මොකද්ද සමුදය? සතර මහා ධාතුවද? වතුරේ ඉන්න බල්ලා හැදුනේ කොහොමද? මෝඩකම්. ඇහෙන් දැකපු එක හරි වතුරේ බල්ලෙක් හැදුවේ මෝඩකමටනේ. අවිද්‍යාවෙන් කරපු සංකාරයක් නේ. අපිට තාම එච්චර නුවණක් නැහැ. බල්ලා මෝඩකමට හදනවා කියන එක දකින්න පුළුවන් වුණාට අපි මෝඩකමට හදනවා කියන එක දකින්න අපිට ප්‍රඥාව නැහැ. මේ ඒකයි ඒක උපමාවක් විතරයි. මේ බල්ලා එහෙන් දැක්කහන් අන්න බල්ලෙක් ඉන්නවා කියන එක මෝඩකම නේ. අපි ගහක් දැකලා අන්න පොල් ගහක් තියනවා කියන එක නුවණ කියලා අපි හිතනවා. බල්ලා එහෙන් දැකලා අන්න බල්ලෙක් ඉන්නවා කියුවොත් උගේ මෝඩකම. අවිද්‍යාවෙන් කරපු සංකල්පය. අන්න පොල් ගහක් තියනවා කියුවොත් අපි කියන්නේ අපි නුවණින් දැක්ක බල්ලා වගේ මෝඩ නෑ. දැන් බල්ලා විශ්වාස කළේ විඥානේ, අපි විශ්වාස කළේ විඥාන. ඔය බව දකින්න ප්‍රඥාව. ඒ අපේ පුරුද්ද තියෙන්නේ විඥාන කියන එක ඇත්ත කියලා පිළිගන්න. සංසාරේ ආවේ ඒක. බුදු දහමක් අහලා ඒක ප්‍රගුණ කරලා නෙවෙයිනේ සංසාරය. බුදු කෙනෙක් නේ කියන්නේ විඥානේ මායාකාරයද? ඒක ප්‍රගුණ කළා නම් සංසාරේ ඉන්නේ නැහැ. ඈ? ඔව්. පණෝගත් රූපයක් ඇසුරු කළා කියලා අපි දන්නවද? නැහැ. බල්ලා දන්නවද පණෝගත්තු බල්ලෙක් ඇසුරු කරන්නේ කියලා? නෑ. ආයතන මුලාව නිසා පණෝගත්තු රූපයක් නේ ඔය ඇසුරු කළේ කියලා නුවණ නැහැ. දෙකම එකයි කියලා දකින්න පුළුවන් නම් ඔන්න ප්‍රඥාව. දැන් විඥාන කියපු එක නෙමෙයි දැන් විශ්වාස කරනවා. දැන් බුද්ධ ධර්මයට ඔන්න ටික ටික එනවා. මායාවේ ධර්මනේ. බුද්ධ ධර්ම. නේද? ඒ බුදුරජාණන් වහන්සේ කියනවානේ විඥානේ මායාකාරය අය විශ්වාස කරන්න එපා. තාම ඇත්ත දැනගෙන නෙමෙයි. හැබැයි පොඩි ශ්‍රද්ධාවක් ඇවිල්ලා තියෙනවා. ඒක උනත් පොඩි නෑ. ශ්‍රද්ධානුසාරී වෙන්න ඕක ඇති. තාම ඇත්ත දැක්කේ නැතත් මෙන්න මෙතන රැවටිලා නේද බුදුහාමුදුරුවෝ රැවටිලා කියලා තියනා නේද කියලාවත් පොඩි හරි විශ්වාසයක් ආව නම් ශ්‍රද්ධානුසාරී වෙනවා. ඒකට ශ්‍රද්ධානුසාරී කෙනා හොයනවා. ඇයි රැවටි? අන්න එයා ධර්මානුසාරී. ඇයි කියලා දැක්කෝ. දැනට බුදුහාමුදුරුවෝ කියපු හින්දාවත් රැවටිලා කියලා පිළිගන්නවා. ඊට පස්සේ හොයන්න ඕනේ. ඇයි රැවටුණා? දැන් නුවණ තියෙන කෙනා හොයන. ඇයි? ඇයි? ඇයි අපි රැවටුනේ? ඇයි බල්ලා රැවටුනේ? ඇයි අපි රැවටුනේ? කියලා හොයන්න දැන් ඔන්න තැනක් අහු වුණානේ. ඒ අහුනේ ශ්‍රද්ධා. හේතුව හොයාගත්තා නම් ධර්මතාවය. ඒකට බුදුහාමුදුරුවෝ කියන හින්දා නෙමෙයි මේ 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 හින්දා නෙමෙයි රැවටිලා. අනะ ධර්මානුසාරී. හරි. ඔය දෙකෙන් මොකක් හරි වුණොත් ඔය දෙකෙන් මොකක් හරි වුණොත් මැරෙන්න කලින් සෝවාන් වෙනවා. සත්‍යානුසාරී සත්‍යමානුසාරී හරි වුණොත් තාම වෙලා නෙමෙයි යන්. එහෙම වුණොත් මැරෙන්න කලින් සෝවාන් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කිව්වා. ඕන විදිහකට වෙන්නේ කොහොම වෙනවද කියන එක නෙවෙයි ඒක උනාද කියන එකයි අපි හොයන්නේ. ඔය දෙකෙන් කොයිද උනත් කමන්නේ. උනොත් මැරෙන්න කලින් සෝවාන් වෙනවමයි. එහෙම වෙන්න කලින් පොඩි විවේකයක් කරන් එන්නකෝ බලන්න.